විසර්ජන පනත් කෙටුම් පත කාරක් සභාවට යොමු කිරීම. පළවැනි උපලේඛනය දිවර අමාත්‍යංශයේ ශීර්ෂ අංක 151 සහ 290 විසිතුරු මසුන් මිරිදිය මත්ස්‍යයන් ඉස්සන් නැති කිරීම දිවර වරාය සංවර්ධන බෞද්ධන දිවර කටයුතු හා මත්ස්‍ය අපනයන රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂ අංක 405 පැවිදි කර්මාන්ත අමාත්‍යංශයේ ශීර්ෂ අංක 335 සමාගම් වතු ප්‍රතිසංස්කරණ තේ රබර් වතු ආශ්‍රිත භෝග වගා සහ කර්මාන්ත ශාලා නවීකරණය තේ රබර් අපනයන ප්‍රවර්ධනයේ රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂාංක 410 සහ 293 පොල් කිතුල් හා තල් වගා සංවර්ධනය හා ආශ්‍රිත කාර්මික භාණ්ඩ නිෂ්පාදනය හා අපනයන විධාංගීකරණයේ රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂාංක 431 උක් බඩේරිඟු කජු ගම්මිරිස් කුරුඳු කරාබු නැටි බුලත් ඇතුළු කුඩා වැවිලි භෝග සංවර්ධනය ආශ්‍රිත කර්මාන්ත හා අපනයන සංවර්ධන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂංක 432 සහ 289 ඉඩම් අමාත්‍යංශයේ ශීර්ෂ 122 286 සහ 288 ඉඩම් කළමනාකරණ කටයුතු රාජ්‍ය ව්‍යාපාර ඉඩම් හා දේපළ සංවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ශීර්ෂංක 430 287 සහ 327 සලකා බැලීම පූර්වභාග 10 සිට දවල් 12:30 දක්වා සහ අපරභාග 1 සිට හවස 5 දක්වා
ගරු කතානායකතුමනි, 2021 විසර්ජන පනත් කෙටුම් පතෙහි කාරක සභා අවස්ථාවේ අද දින 2021/11/27 වෙනි සිකුරාදා විවාදයට ගැනෙන අමාත්‍යාංශ සහ ඒවා යටතේ ඇති අනෙකුත් දෙපාර්තමේන්තු හා ආයතනවලින් අදාළ අංක 151, 290, 405, 135, 410, 293, 431, 432 289, 122, 286, 288, 430, 287 සහ 327 දරන වැයශීර්ෂයන්ගෙන් සම්ප්‍රදායනුකූලව එක් එක් වැඩසටහන්හි සියලුම පුනරාවර්තන වියදම් හා මූලධන වියදම් රුපියල් 10කින් කපා හැරිය යුතුයයි මම යෝජනා කරමි. ගරු කතානායකතුමනි, ඉතාම වැදගත් අමාත්‍යාංශ දෙක තුනක් ගැන විවාද කරන අවස්ථාවේ ඔබතුමත් මමත් නියෝජනය කරන දිස්ත්‍රික්කවලටත් පුජ්ජලික ඔබතුමා ලපටත් සමීප අමාත්‍යාංශ දෙකක් පිළිබඳව වචන ස්වල්පයක් ප්‍රකාශ කරන්නයි මම බලාපොරොත්තු වෙන්නේ. පළමුවෙන්ම කතානායකතුමනි, අපේ ආණ්ඩුවේ අවසන් වසර දෙකේ මා දැරූ ඉඩම් අමාත්‍යාංශයේ මා ඇමතිවරයා හැටියට ක්‍රියා කරපු කාලය තුළ අපි යෝජනා කරපු, අපි අදහස් කරපු, අපිට අවසන් කරගන්න බැරි වෙච්ච ඇතැම් කාරණා පිළිබඳවත් වර්තමාන ඇමතිතුමාගේ අවධානයට බොහොම සද්භාවයෙන් කෙරෙන යෝජනාවල් හැටියට විවේචනවලින් තොරව අදහස් ස්වල්පයක් ප්‍රකාශ කරන්න මම බලාපොරොත්තු වෙනවා. ගරු කතානායකතුමනි, සෑම පුරවැසියෙකුටම උපන් රටේ ඉඩම් කොටසක උරුමය තිබිය යුතු බව අපි කවුරුත් පිළිගන්න ප්‍රතිපත්තියක්. නමුත් මේ දක්වාත් එහෙම වෙලා නැහැ. ඒ වගේම රජයෙන් ලබා දෙන ඉඩම් බලපත්‍ර, වීමනා පත්‍ර, බදුකර සම්බන්ධව පසුකාලීනව ගැටලු ඇති වෙන හැටි අපි ඕන තරම් දකිනවා. මේ නිසා අහිංසක මිනිස්සු විශාල සංඛ්‍යාවක් ලිපිගොනුත් එක්ක සමහර අය මන් දකිනවා ඒ ඉඩම් ඔප්පු එහෙම තියෙන ලියකියවිලි තියෙන ඒවා අතටම දියවෙලා ඒවා අරන් එහෙට මෙහෙටම ඇවිදලා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල රස්තියාදු වෙනවා. බදාදා මහජන දිනේට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට වැඩි හරියක් එන්නේ ඉඩම් ගැටලු අරගෙන. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ කාර්යාලවලත් එහෙමයි. අමාත්‍යාංශයේමත් රස්තියාදු වෙන හැටි අපි අනන්තවත් දකිනවා. ඒ විතරක් නෙමෙයි ගරු කතානායකතුමනි, ආයෝජකින් පවා විශාල අපහසුතාවලට මුහුණ දීලා සමහර වෙලාවට ආයෝජන අතහැරලා යන අවස්ථාවලුත් එමට. මේක තමයි කටුක ඇත්ත. සෑම රජයක්ම මේක විසඳන්න විවිධ උත්සාහයන් අරගෙන තිබුණත් සාර්ථක වෙලා නැහැ කියන එකයි මගේ මතය. මේකට ප්‍රධාන හේතුව තමයි කතානායකතුමනි මේවට අදාළ නීති රීති රෙගුලාසිවල තිබෙන සංකීර්ණ බව දීර්ඝ බව අනිත් අතට මේ නීති රීතිවල නීති රීති පනවල දැන් අඩසිවසකටත් වැඩි ඒ නිසා මේ නීති රීතිවල යාවක්කාරීන කිරීමක් අවශ්‍යයි කියලා මම කල්පනා කරනවා මගේ අදහස ජාතික ඉඩම් හා ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සකස් කරලා එයටත් අනුගත වන පරිදි ඉඩම් කටයුතු වලට අදාළ අනපනත්වලට සුදුසු සංශෝධන ගෙන ආ යුතු බවයි ඒ වගේම මම කියන්න කැමති ලංකාවේ ඉඩම් හිමිකම පරිපාලනය බැහැර කිරීම වැනි කාරණා සඳහා අනපනත් සැලකිය යුතු සංඛ්‍යාවක් තියෙනවා ඒ වගේම ඉඩම් සඳහා විවිධාකාරයෙන් නෛතික ප්‍රවේශයන් නැති ආයතන රාශියක් අපේ රටේ තිබෙනවා එහෙත් මේ දක්වාම පැහැදිලි ඉඩම් ප්‍රතිපත්තියක් වගේම පරිහරණ ප්‍රතිපත්තියක් නොමැති වීම විශාල අඩුපාඩුවක් හැරිට අපි දකිනවා ඉඩම් පරිහරණ හා ප්‍රතිපත්ති අංශයක දෙපාර්තමේන්තුවක් පිහිටවලා වසර 25ක් පමණ වුණත් මෙතෙක් එවැන්නක් බිහි කිරීමට සමත් වෙලා නැහැ ගරු කතානායකතුමනි මේක කඩිනම් අවශ්‍යතාවයක් ඉඩම් පිළිබඳ අනෙකුත් නීති අනපනත් සංශෝධනයට පෙර ජාතික ඉඩම් හා පරිහරණ ප්‍රතිපත්තියක් සකස් කරලා අනුමත කර ගැනීම වඩාත් සුදුසුයි එතකොට මේ ප්‍රතිපත්ති හා සැලසුම් වලට අනුව ඉඩම් සම්බන්ධ අනෙකුත් විවිධ අනපනත්වලට අවශ්‍ය සංශෝධන සිදු කළ හැකි වෙනවා විශේෂයෙන්ම මේ ආණ්ඩුවේ සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අටවන කොටසේ දැක්වෙන තිරසාර පරිසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට නම් මේක අත්‍යවශ්‍ය බව මම කියන්න කැමතියි එවැගේම ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් හා පරිහරණ සැලැස්මක් ස්ථාපනය කිරීම මගින් රටේ විවිධ සංවර්ධන අවශ්‍යතාවයන්ට පාරිසරික අවශ්‍යතාවයන්ට මානව පහසුකම් වලට අවශ්‍ය ඉඩම් සැලසුම් සාගතව කල්තබා හඳුනා ගැනීමෙන් දීර්ඝ ප්‍රමාදයන් අනවශ්‍ය ගැටලු වගේම අක්‍රමිකතාවත් නවත්තන්න පුළුවන් වෙයි කියලා අපි කල්පනා කරනවා ඒක ලංකාවට ආයෝජකකින් ගෙන්ව ගැනීමටත් පහසුවක් වෙයි අපට අත්දැකීම් තිබෙනවා සමහර වැදගත් ආයෝජන පවා ඉඩම් වෙන් කිරීමේ ගැටලු නිසා රටින් බැහැර වුණු අවස්ථා ගැන අක්‍රමිකතා ගැන අපට ඕන තරම් අත්දැකීම් තියෙනවා මම එක උදාහරණයක් කියනවා නම් කන්තලේ සීනි සමාගමට ආයෝජකයෙක් හොයාගත්තා ඊට පස්සේ නිලධාරීන් සමග අක්‍රමිකතා ගනුදෙනු සිද්ධ වෙලා නිලධාරි හිරේ ගියා ආයෝජකයෝ පසුබැස්සා තාමත් ඒ ආයෝජන එකතන පල් වෙනවා එනිසා ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති විශාල වශයෙන් ප්‍රමාද වුණු අවස්ථාවලුත් ඒ නිසා අපි දැකලා තිබෙනවා එම නිසා ගරු කතානායකතුමනි ඉඩම් පරිහරණ ජාතික සැලැස්මක් හා ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් බිහි කිරීම ප්‍රමාද කිරීම සුදුසු නැහැ පසුගිය අපේ රජයේ කාලේ මේ සම්බන්ධව ප්‍රතිපත්ති කැටුම්පත් කිරීම ආරම්භ කර තිබූ බවත් මම මතක් කරන්න කැමැතියි ගරු කතානායකතුමනි 2015 පත් වුණු අපේ රජයේ කාලේ ඉඩම් බලපත්‍ර හා දීමනාපත්‍ර හිමි ජනතාවට ඒවායේ සඳහන් කොන්දේසි නිසා පත්ත සිටි අපහසුතාවයන්ගෙන් මුදවාගෙන ඉඩමේ අයිතිය තහවුරු කරලා ඉඩම තමාට ඍෂි අයුරින් භුක්ති විනීමේ අයිතිය ලබා දීමට ඉඩම් විශේෂ විධිවිධාන පනත ගෙනාවා නමුත් එහි දෝෂ තිබුණා නම් ඒවා පෙන්වලා දෙනවා වෙනුවට විවිධ බිල්ලු මවලා ඒක කඩාකප්පල් කරා මිනින්දෝරු දෙපාර්තමේන්තුවට නවීන මිනුම් තාක්ෂණය ලබා දීලා පුහුණු කරලා සෑම ඉඩමකටම කැඩස්තර මිනුම් සකස් කරලා ඉඩම් වංචාවන්ට වැටබඳින්නයි අපි උත්සාහ කළේ කවුරු කළත් මෙම කාර්යයන් කෙරෙන්න අවශ්‍යයි ඒකයි මම බොහොම සද්භාවයෙන් මේ යෝජනාවල් හැටියට මේක ඇමතිතුමාගේ අවධානයට යොමු කරන්නේ එනිසා නවීන තාක්ෂණික හැකියාවන් දියුණු කිරීම වගේම මහජන සුබසිද්ධියට ඉවහල් වන අනපනත් ගේනවා නම් අපි අපේ පූර්ණ සහයෝගය ඒ අවස්ථාවලදී තමුන්නාන්සට දෙන්න සූදානමින් සිටිනවා ගරු කතානායකතුමනි දැනටත් ඉඩම් නිර්වල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් ඉඩම් කැඩස්තර ක්‍රමයට මැනුම් කරවා හිමිකම හා ප්‍රමාණය නිවැරදි බව තහවුරු කිරීම නොමිලේම සිදු කරමින් යනවා මේ කැඩස්තර සිටීම නිසා හරියටම ඉඩමේ පිහිටීම නිශ්චය කරන්න පුළුවන් රටේ ඉඩම් සියල්ලම කැඩස්තර ක්‍රමයට අනුගත කිරීමේ තාක්ෂණය මිලින්දෝරු දෙපාර්තමේන්තුවට තිබෙනවා මිලින්දෝරු දෙපාර්තමේන්තුව කිව්වහම අපි දන්නවා ලංකාවේ පැරණිම දෙපාර්තමේන්තුව අපේ රටේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්. සිරනායක මැතිතුමත් කලක් මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සේවය කළා තිබෙනවා මම දැක්ක ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් පටන් ගත්තා හිටී ගමන් නොකියම ආයතනවලට ගිහිල්ලා ඒව ගැන සෝදිසි කරනවා එතුමා මුලින්ම ගිහින් තිබුණේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට එතුමා ඒ පහුගිය කාලයේ කෙරිච්ච වැඩ ගැන ලොකු ප්‍රසාදයකින් කතා කරලා තවදුරටත් පහසුකම් දෙන්න තමයි එතෙන්දී පොරොන්දු වෙලා ඉතින් රටේ ඉඩම් සියල්ලම කැඩස්තර ක්‍රමයට අනුගත කිරීමේ තාක්ෂණයේ මිනින්දෝරු දෙපාර්තමේන්තුවට තියෙනවා. පුජ්ජලික මිනින්දෝරුවකට වුණත් එම පහසුකම ලබා දෙන්න මිනින්දෝරු දෙපාර්තමේන්තුවට පුළුවන්. මේ කැඩස්තර තිබුරට දෙන අංකය ඒකටම අනන්‍ය වූවක් වගේම ඒ මගින් ඉඩමේ පිහිටීම හරියටම දැනගන්න පුළුවන් වෙනවා. මේ වගේ හැකියාවන් තිබෙද්දි තාම පුජ්ජලික ඉඩම් ඔප්පුවලට බලපත්‍රවලටයි කැඩස්තර තිබුර ඇතුළත් කරන්නේ නැහැ. මේක අනිවාර්ය කළොත් අක්‍රමිකතා නැති කරන්න පුළුවන් වගේම දශක දෙකක් විතර ගත වෙනකොට ඉබේම ලංකාවේ ඉඩම් කැඩස්තර සිටියම් ක්‍රමයට අනුගත කරන්නත් පුළුවන්. ඔප්පුවල අංකයේ විදිහට කැඩස්තර අංකය ඇතුළත් කිරීමෙන් ඔප්පු වාන්චිනිකව සකස් කර ලියාපදිංචිය වළක්වන්න පුළුවන් වෙනවා. මෙම ලේඛන ලියාපදිංචි පනතට සංශෝධනයක් ගෙනීමෙන් සිදු කළ හැකි බවයි අපේ අදහස. ගරු කතානායකතුමනි, ලංකාවේ ඉඩම්වල අයිතිය නිශ්චය කිරීම සිදු කළ 1931 ඉඩම් නිර්වුල් කිරීමේ පනත ක්‍රියාත්මක කළ ඉඩම් නිර්වුල් කිරීමේ දෙපාර්තමේන්තුවයි. එම දෙපාර්තමේන්තුව සතුව තිබෙන ලේඛනාගාරයේ තමයි ලංකාවේ ඉඩම් රජයේද පුජ්ජලිකද ප්‍රවේණිද ආදී තොරතුරු තිබෙන්නේ. මේ ලේඛන සංරක්ෂණය කිරීමක් වැදගත්. මෙම ලේඛන ඉතා පැරණි, විනාශ වීමට ඉඩකඩ වැඩි. විනාශ වුවහොත් සිදුවේ හැකි හානිය මැකී නොහැකි. මෙවැනි ලේඛන සංරක්ෂණය කිරීම ජාතික ලේඛන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ කාර්යයක්. ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම ඔවුන් සතු වෙනවා. එනිසා සම්පත්වල හිගයක් ඇත්නම් මේ සපුරා දීලා මෙම ලේඛන සංරක්ෂණය කරන්න පියවර ගන්න කියලත් මම මේ වෙලාවේ විශේෂයෙන් ඉල්ලා හිටිනවා. ඒ වගේම ගරු කතානායකතුමනි, ඉඩම් නිර්වුල් කිරීමේ දෙපාර්තමේන්තුව පිහිටවලා අවසර 90ක් වෙනවා. ලංකා සිටියම සකස් කරලත් අවුරුදු 75ක් වෙනවා. ඒත් නිර්වුල් කිරීමට වැසූ ගම් තිබෙනවා වැඩ අවසන් නොවුණු. විශේෂයෙන් උතුරු නැගෙනහිර තිබුණු අර්බුදකාරී තත්ත්වය නිසා අතපසු වූ වැසූ ගම් රැසක් 40ක් පමණ නිර්වුල් කිරීම අවසන් නැහැ. ඒ ගැන අවධානය යොමු කිරීමටත් මෙම කාලවකවාන සුදුසු බව මම මේ සභාවට මතක් කරනවා. ඊළඟට මම කැමති ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම LRC සම්බන්ධිනුත් වචන දෙක තුනක් කියන්න. ඉඩම් අමාත්‍යාංශයට දෙන වැදගත්ම ආයතනයක් LRC කියන්න. 1972 අංක 1 දරන ඉඩම් ප්‍රතිසංස්කරණ පනත යටතේ අතිකර අක්කර 1,95,000 අධික ඉඩම් ප්‍රමාණයක් මේ කොමිෂන් සභාවට සතු වුණා. ඒ අක්කර 1,95,000 අක්කර 3,50,000 ආසන්න ප්‍රමාණයක් මුල් උරුමකරුවන්ගේ පවුල් තුල පැවරීමට කටයුතු කර තිබෙනවා. තවත් LRC සතු වූ අක්කර 6,50,000 අධික ඉඩම් ප්‍රමාණයක් රාජ්‍ය වැවිලි සංස්ථාවට සහ ජනතා වතු සංවර්ධන මණ්ඩලයටත් කළමනාකරණය සඳහා පවරා දී තිබෙනවා. පසු කාලයක රාජ්‍ය වැවිලි සංස්ථාවයි ජනවසමයි විසින් එම ඉඩම් වතු සමාගම් 23කට පමණ යලි කළමනාකරණයට පවරා දී තිබෙනවා. නමුත් මේ ඉඩම්වල ප්‍රමාණ හතරමායින් සහ හිමිකම නිවැරදිව හඳුනාගෙන පිඹුරුපත් සකස් කරගන්න අසමත් වෙලා තිබෙනවා. කොටින්ම කියනවා නම් කතානායකතුමනි, LRC එකවත් දන්නේ නැහැ LRC එක සතු ඉඩම් ප්‍රමාණය. පසු කාලීනව ජනවසම සහ රාජ්‍ය වැවිලි සංස්ථාවට පවරා දීලා එම ආයතන විසින් වතු සමාගම් වෙත පවරා තිබෙන ඉඩම්වල පවා නිවැරදි මායිම් සහ ප්‍රමාණ හා හිමිකම් පිළිබඳ නිවැරදි තහවුරු කිරීමක් මේ දක්වා සිදු වෙලා නැහැ. මේ නිසාම විවිධ අක්‍රමිකතා මෙන්ම රාජ්‍ය ආයතන අතරත් නඩුහබ පවා ඇති වෙලා රාජ්‍ය ආයතනවල මුදල් කාබාසිනිය වෙන හැටි ඔය LRC එකයි ජනවසමයි LRC එකයි වැවිලි සංස්ථාවයි දීර්ඝ කාලීන නඩු තියෙනවා. විශාල මුදලක් නිකන් අපරාධ යනවා රජයේ මුදල්. ඒ අවස්ථාවල් අපි දැකලා තිබෙනවා. මේ නිසා වතු සමාගම් වලටත් විධිමත් ලෙස මේ ඉඩම් සංවර්ධනය කළ රටට පලදායි ලෙස යොදාගන්න බැරි වෙච්ච අවස්ථාවල අනන්තවත් තිබෙනවා. එම නිසා මේ සියලු කාරණා ගැන අපි අවධානය යොමු කරලා තිබුණා. නමුත් අපේ කාලය ගිය වසරේ අවසන් වීමත් සමග බැරි වුණා. මම ඒ ආණ්ඩුවේ 3 වෙනි ඉඩම් ඇමති හැටියට තමයි මම අන්තිම අවුරුදු 2ක් වගේ කාලයක් තමයි හිටියේ. අපි ඉලක්කගත වැඩපිළිවෙලකට ගියත් අපට අවසන් කරන්න බැරි වුණ නිසා මම ඇමතිතුමාට කියනවා මේ ගැන විශේෂයෙන් බලන්න කියලා. මේ ඉඩම් මිනින්දෝරු දෙපාර්තමේන්තුව අධීක්ෂණය යටතේ මැනලා හිමිකම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුව මගින් කැඩස්තර පිඹුරු පිළියෙල කිරීමෙන් මේ දීර්ඝ කාලීන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න කියලා අපි ඉල්ලා හිටිනවා. ඊළඟට ගරු සභාපතිතුමනි, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට කළ යුතු වැඩගත්ම කාර්යයක් තමයි විවස්ථාපිත නිශ්චය යටතේ මුල් ඉඩම් හිමිකරුවන්ගේ පවුල්වලට අදාළ ඉඩම් පවරා දීම. මම ඇමතිවරයා හැටියට මේ ගැන කල්පනා කළා. ඉලක්කයක් තිබුණා මේ අවුරුද්දේ මුල වෙනකොට ඒක ඉවර කරන්න ඕනි කියලා. ඇත්ත වශයෙන්ම කතානායකතුමනි හරිම කනගාටුදායකයි. සමහර ඒ අපේ වැවිලි කර්මාන්තයේ බබලවපු ප්‍රධාන ප්‍රභු පවුල්වල මිනිස්සු තමන්ගේ වටිනා ඉඩම් දීලා ඊළඟ පරම්පරාවල මිනිස්සු දැන් යන්නේ නැහැ. බස් වලින් ඇවිල්ලා බහැලා අර තලංගම LRC එකට යන හැටි අපි දැකලා තියෙනවා. ඉන්න හිටින්න තැන් නැතුව සමහරු මහලු මඩංගල ඉඳලා එනවා ඒ අයිති ඉල්ලන්න දීර්ඝ කාලයක් තිස්සේ. ඉතින් මේ සඳහා අක්කර 35000ක් විතර තමයි අවශ්‍ය වෙන්නේ. මේක කඩිනමින් ඉටු කරන්න LRC එකට ලොකු යුතුයකමක් වගකීමක් තියෙනවා වගේම ඇමතිතුමනි මේකට අත ගහලා ඔබතුමා ඉක්මනින් වැඩේ ඉවර කරලා දෙන්න අපිට පක්ෂපාත ભેද අවශ්‍ය නැහැ රටට යහපතක් වෙනවා නම් අපි ඔක්කොම එකට සතුට වෙනවා මහා පුණ්‍ය කර්මයක් වෙනවා මේ වැඩේ ඉවර කරලා දෙන්න කියලා මතක් කරනවා ඊට වඩා මම කෙටි කාලයක් නිසා ඉඩම් ගැන කතා කරන්න යන්නේ නැහැ විවේචනාත්මකව නැතුව මම දැකපු අත්දැකීම් වලින් අපි ඉලක්ක කරලා තිබුණු වැඩසටහන් අතරමඟ නැතරවීම හරහා මම මේ අදහස් ටික ප්‍රකාශ කරන්න කල්පනා කරේ ඊළඟට ගරු කතානායකතුමනි මම කැමතියි මගේ ඉතුරු කාලය අපේ දිස්ත්‍රික්කයේ නියෝජනය කරන අපි බොහොම ගරු කරන අපේ දිස්ත්‍රික්කයට ගෞරවයක් වෙච්ච බොහොම වැදගත් ඒ වගේම උගත් දක්ෂ ඇමතිවරයෙක් වෙච්ච අපේ මිත්‍ර රමේෂ් පතිරණ ඇමතිතුමාගේ අමාත්‍යාංශය ගැන එතුමා ඇහුම් ගන් දෙන ඇමතිවරයෙක් නිසා යමක් ප්‍රකාශ කරා
සහයෝගයෙන් වගේ වැඩ
අපේ දිස්ත්‍රික්කේ එහෙම ප්‍රශ්න නැහැ ගරු කතානායකතුමනි විශේෂයෙන්ම තේ කර්මාන්තය සම්බන්ධව විතරක් කතා කරනවා මොකද ඔක්කොම කතා කරන්න වෙලාව මදි නිසා අනිත් කතිකෝ ඒවා කතා කරනවා විශේෂයෙන්ම කුඩා තේ විතීමෙන් අද රටේ තේ නිෂ්පාදනයේ ප්‍රබලම කොටස්කරුවන් බවට පත් වෙලා තිබෙනවා අපිත් ඒ ගණනට අයිති වෙනවා කුඩා තේ විතීමෙන් ලක්ෂ 5ක් විතර මං හිතන්නේ දැන් වෙනකොට ඉන්නවා මේ තේ කර්මාන්තයට ඍජු සම්බන්ධ ලක්ෂ 20ක් විතර ඇති මිලියන 4ක්වත් තේ කර්මාන්තයෙන් ජීවත් වෙනවත් ඇති මේ පිරිස රටට බරක් නැති ඒ වගේම කොච්චර අලංකාර විශාල වතු තිබුණත් අද කුඩා තේ වතු හිමියෝ තමයි රටේ තේ නිෂ්පාදනයේ ප්‍රධාන කොටස්කරු. ඒක ලොකු ගෞරවයක් අපිට අක්කර දෙකට අඩු මිනිස්සු සාමාන්‍ය පන්තියේ මිනිස්සු මේකේ අයිතිකාරවද? ඒ වගේම මේ මිනිස්සු රටට බරක් නැතුව විතරක් නෙවෙයි වර්ජන උද්ඝෝෂණ මුකුත් නැතුව අභිමානවත් ආර්ථිකයට ලොකු දායකත්වයක් සපයන පිරිසක්. දීර්ඝ ඉතිහාසයක් තියෙන ලංකාවේ තේ කර්මාන්තයේ අපේ කතානායකතුමත් මේකට බොහොම සම්බන්ධතා තියෙන කෙනෙක් තේ කර්මාන්තේ අතීතයේදී ලෝකයේ තේ නිෂ්පාදනයෙන් පළවෙනි දෙවෙනි තැන් අපිට හිමි වෙලා තිබුණා. ඒත් 2018 වසරේ අපේ තේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 303.9 දක්වා අඩු වුණා. ඒ අඩුවීමේ ප්‍රතිශතය 3.6%. තේ කර්මාන්තයේ දිගුණුවට පියවර නොගත්තොත් ඇමතිතුමනි තේ නිෂ්පාදනය අතින් අපිට පිටිපස්සෙන් ඉන්න වියට්නාමිය, ඉන්දුනීසියාව බංගලාදේශය වගේ රටවල් අපට අභියෝගයක් වෙන්න ඉඩ තිබෙනවා. තේ කර්මාන්තය තුලින් වාර්ෂිකව දැනට උපය ගන්න විදේශ විනිමය ඇමරිකන් ඩොලර් බිලියන 1.5ක අගයක පවතින නිසා ඇත්ත වශයෙන්ම තේ නැවත වගාව අලුත් වගාව සක්‍රිය කිරීම තුලින් වර්ෂයකට ඇමරිකන් ඩොලර් 5ක් 10ක් අතර විදේශ විනිමයක් උපයලා ශ්‍රී ලංකා ආර්ථික දියුණු කිරීමට පුළුවන්කමක් ලැබේ. 2018 වතරේ වසරේ ලෝක තේ නිෂ්පාදනය අතින් අපේ දායකත්වයේ ප්‍රතිශතය විදියට තිබුණේ 105.2%. ලෝක තේ නිෂ්පාදනයේ 94.8% විදේශ රටවල් තමයි දායක වෙලා තිබෙන්නේ. චීනේ 44.7%, ඉන්දියාව 22.4%, කෙන්‍යාව 8.4%, ශ්‍රී ලංකාවේ අපි 5.2%. 2019 වර්ෂයේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 300කට ආසන්න අගයක පැවති අතර 2020 වසරේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදනය තමුන්නාසල දීපු අර වාර්තාව දිහා බලනකොට සැප්තැම්බර් දක්වා තිබුණු ප්‍රමාණය බලනකොට අපට අනුමාන කරන්න පුළුවන් මෙට්‍රික් ටන් 280කට පමණ ප්‍රමාණයකට අඩු විය හැකියි කියලා මේ 2020. අපි බැලුවොත් 1961 වර්ෂයේදී ලෝක තේ නිෂ්පාදනයේ 3 වෙනි ස්ථානයේ තමයි චීනය හිටියේ. නමුත් චීනයේ 1961 තේ නිෂ්පාදනයේ තිබුණේ මෙට්‍රික් ටන් 97යි. 2018 වන විට චීනයේ තේ නිෂ්පාදනයේ මෙට්‍රික් ටන් 2616 දක්වා වැඩි වෙලා තිබෙනවා. මේ වෙනකොට චීනයේ ලෝක තේ නිෂ්පාදනයේ පළවෙනි තැනත් හිමි කරගෙන තිබෙනවා. ශ්‍රී ලංකාවට ලෝක තේ නිෂ්පාදනයේ පැත්තෙන් ඉදිරියට පැමිණීමට නොහැකි වීමට බලපෑ තේ කර්මාන්තයේ මුහුණ දී ඇති ප්‍රධාන ප්‍රශ්න හා ඊට අවශ්‍ය කරන යෝජනා කීපයක් අපේ ඇමතිතුමාට මම මතක් කරලා දෙන්න කැමැතියි. එතුමා මේ ගැන හොඳට දන්න කෙනෙක්. නමුත් අපේ අදහසුත් මම දන්නවා එතුමා අගය කරන බව. ඒ වගේම කියන්න ඕන අපේ රටේ වැඩියෙන්ම කුඩා තේ වතීමෙන් තේ වගාවට යොමු වෙලා තිබෙන්නේ
Order please Deputy Speaker will take care.
අරු නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමත් තේවගාව තියෙන දිස්ත්‍රික්කයක් නියෝජනය කරන කෙනෙක් ඔබතුමාගේ දැනගැනීමට කියන්න මතක් කරන්න කැමති රටේ වැඩියෙන්ම කුඩා තේවතීමෙන් තේවගාවට යොමු වෙලා තින්නේ එක්දාස්තමසි අසූහතරයි දෙදස් පහයි කාලය තුළ. ජයාර් ජයවර්ධන ආණ්ඩුව තිනකොට තමයි කුඩා තේවතු හිම කියලා පිරිසක් වැඩි පරව අපිට ගංවල අතු වෙලා එන හැටි දකින්න ලැබුණේ. දැන් නැවත වගාව ගැන බැලුවොත් ඇමතිතුමනි, අපි දන්නවා තේපැලේක උපරිම ආයු කාලය අවුරුදු 20ක් වගේ තමයි තියෙන්නේ. අවුරුදු 15 පයින්කොට ආදායම හීන වෙනවා. නිෂ්පාදන වියදම් අධික නිසා තේ නැවත වගාව සඳහා යොමු වී තිබෙන්නේ 100%ක් වගේ අඩු පිරිසක්. මෙන්න මේක තේ නිෂ්පාදනයේ අඩුවීමට ප්‍රධාන හේතුවක්. නැවත වගාවට දෙන සහනාධාරය හෙක්ටයාරයකට දෙන්නේ 105යි. මේ මුදල නම් ඇමතුමනි කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. එම නිසා නැවත වගාවට දෙන සහනාධාරය අඩු ගානේ 110 දක්වාවත් වැඩි කරන්න බලන්න. මේක තමයි නිෂ්පාදනයේ වැඩි කරන්න හොඳම තැන. මේක විශේෂයෙන් අක්කර 2ට අඩු අයට බලපානවා. වැඩි හරියක් ඉන්නෙත් මං හිතන්නේ 90%ක් විතර ඉන්නෙත් අක්කර 2ට අඩු අය. නැවත වගාවට යොමු වෙන අයට වසර 2ක් ගෝතමාලා දාලා බලාගෙන ඉන්න ඕන. පැලහිටවල දලු කඩන්න තව අවුරුදු 2ක් ඉන්න ඕන. මෙන්න මේ කාලයට හෙක්ටයාරයකට අඩු කුඩා තේවතේම හැමෝටම නෙවෙයි හෙක්ටයාරයකට අඩු පුංචිම මිනිසුන්ට මාසිකව 25,000ක්වත් යැපුම් දීමනාවක් ලබා දෙන්න බලන්න. ඒ වගේම හෙක්ටයාරයකට 105ක ණය පහසුකමක් 104ක වගේ පොලියකට අස්වැන්න ලැබෙන තුරු සහන කාලයක් හැයිතව වසර 10කට පමණවත් ලිහිල් අපමත දෙන්න පුළුවන්ද කියලා ඔබතුමා කල්පනා කරලා බලන්න. නැවත වගා සහනාධාර හෙක්ටයාරයකට සීමා කරන්න එපා. අවශ්‍ය ප්‍රමාණයකට ඒක නිදහස් කරන්න. තේ ප්‍රවර්ධනයට යොදවන රුපියල් බිලියන 7ක සෙස් මුදල තේ නැවත වගාවට යොදවන්න බලන්න. එහෙම වුණොත් සෙස්තර මුදලත් වැඩි කරගෙන නැවත වගාව වැඩි කරගත්තොත් රටේ තේ නිෂ්පාදනය වැඩි කරගන්න පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ඇමතිතුමනි, අලුත් වගාවටත් පිවිසෙන වගාකරුවන්ට පවතින සීමා ලිහිල් කර නෛතික රාමුවක් තුළ අලුත් වගා සහනාධාරයක් දෙන්න. අලුත් වගා සහනාධාරයේ හෙක්ටයාරයකට 750,000ක් දෙන්න වෙයි අද තියෙන තත්ත්වය යටතේ. ඒ වගේම දීර්ඝ කාලයක් කැලෑවට ගිය ඉඩම් සඳහා ගෝතමාලා යොදවනවා වෙනුවට සහනාධාරයේ කෙලින්ම දෙන්න පුළුවන්ද බලන්න. පසට ඒක කැලෑවට තියුනහම මං හිතනවා ආපහු ගෝතමාලා නැතුව පරීක්ෂණ ආයතන වලින් කිව්වොත් බලන්න ඔබතුමා. දැන් තියෙන තවත් බරපතල ප්‍රශ්නයක් තමයි ගුණාත්මක තත්ත්වයේ තේ පැල නොමැතිවීම. ඒ කාලේ උඩරට, මැදරට, පහතරට ඒ පළාත්වලට ගැලපෙන පරිදි තමයි ඒවා සැපෙන්නේ. දැන් මෙතුමිය නියෝජනය කරන බලංගොඩ පැත්තේ ඉඳලා දකුණු පළාතේ අපිට එනවා තේ පැල. ඔබතුමා දන්නවා පොළවල් වලත් කිසිම ප්‍රමිතියක් නැති තේ පැල විකිණෙනවා. ඒ නිසා ප්‍රමිතිය නැති තේ පැල හිටෙව්වහම අවුරුදු 20ක් තියෙන තේ පැලේ අවුරුදු 5න් නැවත එකක් හිටවන්න වෙනවා. එම නිසා TRI එක නිර්දේශ කරන නිරෝගී තේ පැල ලබා දීම ගැන ඔබතුමාගේ අවධානය යොමු කරන්න. ටී බෝඩ් එකයි කුඩා තේවතු සංවර්ධන අධිකාරිය හරහා තේතවන් 500ක් බිහිකිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. ඒක තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි කියලා මම ඔබතුමාට කියනවා. ඒ වගේම වැවිලි සමාගම් හරහා ගුණාත්මක මව් වතු ලබා දෙමින් තේ පැල තවන් සඳහා දිරිගන්වන්න කියලා ඔබතුමාට කියනවා. තේ තවන් කරුවන් සඳහා ඇමතිතුමනි 106ක අඩු ණය පහසුකම් වසර 3ක කාල සීමාවකට යටත්වත් ලබා දීමට අපි හැකියාව ගැන හොයලා බලන්න. TRI එකයි TSHD එකයි වැනි ආයතන හරහා දේශගුණික තත්ත්වයට ගැලපෙන නව තේ ප්‍රභේද හඳුන්වා දීමත් අවශ්‍ය වෙනවා. අනික් කාරණේ තමයි 150ක් විතර අපේ දැන් වතු දිහා බැලුවොත් පාළු පැවතීම තමයි දකින්න තියෙන්නේ. දැන් මං හිතන්නේ පැලයකට රුපියල් 100 බැගින් හෙක්ටයාරයකට පැල 1000ක් වගේ තමයි ලබා දෙන්නේ. ඒක හෙක්ටයාරයකට සීමාව නොබලා සීමාවකින් තොරව පාළු ආධාරය වැඩි කරන්න පුළුවන් නම් 150ක්වත් පැලයකට දීලා පැල 2000ක්වත් දෙන්න බලන්න. දීර්ඝ කාලීනව වගා නොකර අත්හැරදමා තියෙන රාජ්‍ය හා ප්‍රාදේශීය වැවිලි සමාගම් සතු මහා පරිමාණ ඉඩම් විශාල සංඛ්‍යාවක් දකින්න ලැබෙනවා. මේ නිසා ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන ප්‍රතිශතය අඩුවීමක් සිදු වෙලා තිබෙනවා. එවැනි ඉඩම් රැකියා විරහිත තරුණ පිරිසට ඔය ත්‍රී වීලර් සංගම් වගේ අය සම්බන්ධ කරගෙන අක්කර 2 බැගින් කොටස් කර බදු පදනම් මත හෝ සහන ණය පදනම් මත නැවත වගාවට ලබා දීමට පුළුවන්ද කියලා බලන්න. එතකොට රටේ විශාල අලුත් පවුල් සංඛ්‍යාවක් එන ආදායමක් ලබන මේ වතු ටිකක් දිනුනේ පොඩි පොඩි කෑලි වලට දෙන්න පුළුවන් නම් මං හිතනවා හොඳ වෙයි කියලා. තේ වගාව සක්‍රීය කිරීම තුලින් ගෘහ සේවයට වගේ ගිහිලා ඔය විදේශ රටවල දුක් විඳින කාන්තාවොත් මේ කර්මාන්තයට දායක කරගන්න පුළුවන්ද කියලා ඔබතුමා වගේ කෙනෙක් ඇමති වෙලා ඉන්නකොට මං හිතනවා හෙව්වොත් හොඳයි කියලා. ගම්වල සිටින තේ වගාවට දක්ෂතාවයක් කැමැත්තක් දක්වන ව්‍යවසායකින්ටත් අක්කර 5ක් 10ක් 25ක් 50ක් 100ක් වගේ දීර්ඝ කාලීන පදුපතර මට දෙන්න පුළුවන් නම් මං හිතනවා මේ කර්මාන්තේ දියුණු වෙයි කියලා. එක සමාගමකට වතු 20 බැගින් දෙනවා වගේ වතු 2 බැගින් සමාගම් 200කට දුන්නා නම් ඊට වඩා හොඳ වෙයි කියලා මට හිතෙනවා. ඇත්ත වශයෙන්ම මේ තීරණය ගත්තේ අපේ ආණ්ඩුව තියෙන කොටේ වෙලාවේ. නමුත් අද ආපසු හැරිලා බලනකොට මට හිතෙනවා වැඩි සමාගම් සංඛ්‍යාවකට වතු දෙක බැගින් වගේ දුන්නා නම් ඊට වඩා කළමනාකරණය හොඳ වෙයි තේ නිෂ්පාදනය වැඩි වෙයි. දැන් අද කිසිම දිනුවක් නැහැ. සමාගම් මුකුත් කරන්නේ නැහැ. ගස් ටික කපා ගන්නවා. පාරක්වත් හදන්නේ නැහැ. ආදායම විතරයි බලන්නේ.
ඔබට මට තව විනාඩි දෙකයි.
හරි. දැන් ඊළඟට මම එහෙනම් මම දැන් විනාඩි දෙක නම් දැන් අවසන් කරන්න වෙනවා. ඇමතුමනි මම ඊළඟට ඔබතුමාට ආන්න කැමති මේ බොහොම ආකර්ෂණීය මැතිවර්ණ පොරොන්දුවක් තමයි තමුන්නාන්සලා දීපු වතුකම් කරුවන්ට දෛනික වැටුප රුපියල් 1000 කරනවා කියන. ඇත්ත වශයෙන්ම හරිම ආකර්ෂණීයයි. හොඳ යෝජනාවක්. හැබැයි මම අහගෙන හිටියා පෙබරවාරි මාසයේ අපේ විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ප්‍රශ්නයක් අහනකොට අගමැතිතුමා උත්තරයක් දුන්නා මාර්තු පළවෙනිදා ඉඳලා අපි අනිවාර්යෙන් වතුකම් කරුවාගේ 1000 දෙනවා කියලා. දැන් ඉතින් අද මම හිතන්නේ දෙසැම්බර් පළවෙනිදාටත් දැන් ලං වෙලා තිබෙනවා. අයවැයේදී ආපහු මේක කරලියට ආවා. දැන් කියනවා 2000 දෙනවා කියලා ජනවාරි පළවෙනිදා ඉඳලා. හැබැයි හාම්පුතුන් මේකට විරුද්ධත්වයේ පළ කරන හැටි අපි දැක්කා. ඉතින් මේක මූලික වැටුප හැටියට තමයි 1000 දෙන්න ඕන. නිකයි මිනිස්සුන්ට බලාපොරොත්තුවක් දීලා බොරුවට දින මෙච්චර වැඩ කරොත් මෙච්චරක් දෙනවා, දළු මෙච්චර කැඩුවොත් මෙච්චරක් දෙනවා, එහෙම කළා 1000 ලං කරනවා කියන කතන්දර වැඩක් නැහැ. හාම්පුතුන් පිට මේක අපි කිව්වට දුන්නේ නැහැ කියන කතන්දර කියලා වැඩක් නැහැ. අර රොයල් තෝමියන් මැච් එක ගහන්න එපා කියලා මං කිව්වා. ඒ උනාට ඇහුවේ නැහැ ගැහුවා. ඒ වගේ කතන්දර අහන්න නෙවෙයි. වතුකම් කරු අහිංසක මිනිස්සු කරුණා කරලා මේක ලබා දෙන්නම කටයුතු කරන්න කියලා මම මතක් කරනවා. ඊළඟට අවසාන වශයෙන් මම මගේ වෙලාව අවසන් නිසා මේ පෝර ප්‍රශ්නේ. ඒකත් තමුන්නාන්සලා බොහොම ආකර්ෂණීය විදිහට ජනාධිපති වර්ණයේදී පාවිච්චි කරා. කුඩා තේවතු හිමියෝ, කුරුඳු හිමියෝ, ඒ වගේම රබර් වතු හිමියෝ, එළවලු ගොවියෝ ඔක්කොම නොමිලේ පෝර බලාගෙන කතර කෑල්ල ගැහුවා. හැබැයි දැන් සල්ලි වලටවත් පෝර නැහැ. ඒ විතරනේ පෝර ප්‍රමිතිය පිළිබඳවත් මිනිස්සුන්ට බරපතල ගැටලුවක් තියෙනවා. සමහරු කියනවා මේ තීන පෝර ටික දැම්මට පස්සේ තීන දැල්ලත් ඇදෙන්නේ නැහැ කියලා. ඒ නිසා මේ ප්‍රමිතිය ගැනත් බලන්න පෝර හිගයකින් තොරව ලබා දෙන්න පුරුවන්ද කියන එකත් ඔබතුමා කල්පනා කරලා බලන්න කියලා කියමින් මම ඊට වඩා කාලය ගන්නේ නැහැ. මට මේ වැදගත් අමාත්‍යාංශයේ ආරම්භක කතාව කරන්න විපක්ෂ නායකතුමා විසින් ලබා දීම ගැන ස්තුතිවන්ත වෙමින් අපට සවන් දීම ගැන ගරු ඇමතිවරු දෙපළටම ස්තුතිවන්ත වෙමින් ඔබ දෙපළම ඉදං අංශයෙන් චන්ද්‍රසේන ඇමතිතුමත් ගැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැත්තෙන් රමේෂ් පතිරණ ඇමතිතුමත් විශිෂ්ට මෙහෙවරක් කරයි කියන විශ්වාසය කිසිම දේශපාලන කුහකත්වයකින් තොරව රට ගැන හැඟීමක් ඇතුව හැමදාම කතා කරන කෙනෙක් හැටියට මම ප්‍රාර්ථනා කරන ඔබ දෙපළට යම් සාධනීය වැඩ කොටසක් මේ කෙටි කාලයක් තුළ ඉස්සරහට කරන්න ලැබෙයි කියලා ප්‍රාර්ථනා කරමින් ඒ ඕනෑම අවස්ථාවක රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් හොඳ තීරණ ගන්නකොට විපක්ෂයක් හැටියට බලන්නේ නැතුව අපි අපේ සහය දෙන බවත් ප්‍රකාශ කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.
ඔබට මාගේ ස්තුතියි.